ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sps.com.au/sinhalese.
එමනම් සතියන්තයකින් අනතුරුව මේ සතිය ආරම්භ වන දවස මේ ගෙවිලකී සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය කොහොමද? ඒ වගේම කොරෝනාව සංගත තත්ත්වය සම්බන්ධයෙන් අපිට වාර්තා වන අලුත් තොරතුරු මොනවාද? මේ පිළිබඳව තමයි සුපුරුදු ලෙසින් දැන් සති ගණනාවක් තිස්සේ කරගෙන යන පරිදි අපි අපේ අවධානය යොමු කරන්නේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම තුළින්. තොරතුරු වාර්තාකරණයට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් අයබෝවන්.
අයබෝවන් දෙලුක්ෂි.
ඡන්ද පිළිබඳව ටිකක් අවධානය යොමු කරමුද අපි මුලින්ම? මොකද අද වෙනකොට යම් විශේෂිත සාකච්ඡාවක් පවත්වන්නට නියමිතයි කියලාත් අපිට වාර්තා වෙනවා. මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් ඒ වගේම අපි පසුගිය සතියේදී අවධානයට ලක් කළා වගේ ජූනි මාසයේ 20 වෙනිදාට තීන්දුව වෙලා තියෙන මැතිවරණ දිනේ සම්බන්ධයෙන් යම් මතභේදාත්මක කරුණු වාර්තා වෙමින් තියෙන කාලයක් මේක. කොහොමද මනෝජ් ඒ සම්බන්ධයෙන් අපිට වාර්තා වෙන අලුත් තොරතුරු ශ්‍රී ලංකාවෙන්?
ඔව්, දැන් අප්‍රිල් 25 වෙනිදා ඡන්දේ තියෙන නියම කරයින් පස්සේ එදිනට ඡන්දේ පවත්වන්න අපහසු නිසා ඊට අදාළ ඊළඟ දිනය ජුනි 20 විදිහට නම් කරා. මේ අපි කියන්නේ මේ මාසේ යනුව ලබන මාසේ 20 වෙනිදා ඡන්දේ තියෙන නියම කරලා තිබුණේ. නමුත් තවමත් කොරෝනා වදුර ව්‍යාප්ත වීමේ තත්වය ජුනි 20 වෙනිදා ඡන්දේ තියන්න තරම් ප්‍රමාණවත් මට්ටමක නොමැති නිසා ඉදිරියේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් වෙනත් දිනයක් මැතිවරණ වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන්න නියමිතව තිබෙනවා. ඒ අනුව ඒ දිනය තීරණය කිරීම සඳහා වන වටපිටාව දැන් සකස් වෙමින් තිබෙනවා. ඔබත් සඳහන් කළා වගේ අද දවසේ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් පවත්වන්න නියමිතයි. ඒ රැස්වීමේදී ඔවුන් ගන්නා යම් තීන්දුව තීරණ සමග හෙට දිනයේ එම නැත්නම් අගහරුවාද දිනේ සියලු පක්ෂ නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන් සමග රැස්වීමක් පවත්වන්නත් නියමිතව තිබෙනවා. ඒ අනුව එදිනට මීළඟ මැතිවරණ පවත්වන දිනය කුමක්ද කියලා ප්‍රකාශයට පත් කරයි කියලා විශ්වාස කරනවා. දැනට වාර්තාවල තොරතුරු අනුව ඇතැම් විට ජූලි මාස අගදී හෝ අගෝස්තු මාස මුලදී මේ මැතිවරණය පවත්වන්න යම් ඉඩක් තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා. කොහොම වුණත් මැතිවරණ කොමිසමේ සමාජිකයන් මුණ ගැහිලා ඒ තීරණ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ඡා කරලා සෞඛ්‍යාංශ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව ලබා දෙන නිර්ණායක සහ ඊට අදාළ තොරතුරු මත සෞඛ්‍යාංශ උපදෙස් අනුව මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට හෙට වන විට ප්‍රකාශයට පත් කරාවි කියලා අපි විශ්වාස කරනවා.
හොඳයි, ඒ සම්බන්ධව අදහස් දැක්වීම් කිහිපයකුත් අපි දැක්කා පසුගිය සතියේදී. මේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතාගේ අදහස එක්සත් ජාතික පක්ෂයේ නමේ ඕනෑම කාරණයක් සඳහා සූදානමින් සිටින වගේ තමයි ඔහු ප්‍රකාශ කරන්නේ.
එක්සත් ජාතික පක්ෂ හැම චන්දර හැම වෙලාවෙම සූදානම් සිටිනවා. අපිට මොන අභියෝග ආවත් අපි දිස්ත්‍රික්ක 22ටම 291 කෙනෙක් ඡන්ද ඉදිරිපත් කරලා තියෙනවා. අපි සතුටින් සිටිනවා. ඡන්දයක් කියලා මුල් කොටගෙන ඒකට අහිංසක ජනතාව බිලිදීම නොවේ අපේ සූත්‍ර.
ඔව්, පැවති රජයේ විසුරුව හැරපු පාර්ලිමේන්තුවේ ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට කටයුතු කළේ වත්මන් රජයේ අමාත්‍ය ටලස් සලහපෙරුම. ඒ මාතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා රජයේ පාර්ශවය වෙනුවෙන්. මැතිවරණ කොමිසමේ නියෝගවලට අනුව ක්‍රියා කරන රජයේ සූදානම් වග තමයි ඔහුගේ කතාවෙන් අපිට හෙළිදරව් වීමක් සිද්ධ වන්නේ.
අඟහරුවාදා මැතිවරණ කොමිසම තීන්දුව කරાવી මැතිවරණ තියෙන කාලවකවානුව ඒ තීන්දුව මැතිවරණ කොමිසමට ගන්න දෙන්නට ඕනේ. ඒක අපේ තීන්දුවක් නෙමෙයි. කොමිසම තීරණය කරනවා නම් මැතිවරණ තියන්න. ඒකට අපි සූදානම්. කොමිසම තීරණය කරනවා නම් මැතිවරණේ කල් දාන්න ඕනේ කියලා. ඉතින් අපි කොමිසමේ තීරණයට එකඟ වෙන්නට ඕන. ඒක තනිකරම මැතිවරණ කොමිසම විසින් ගන්න ලබන තීරණයක්.
දැන් මහමැතිවරණයේ පැවැත්වීමට යොදාගත් දින ජූනි මාසයේ 20 වෙනිදා ඒක ව්‍යවස්ථානුකූලව විරෝධී කියලා යම් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමක් සම්බන්ධව අපි පසුගිය සතියේදී ඔබට කරුණු වාර්තා කළා. නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනු කරන ලද මේ මූලික අයිතිවාසිකම් පෙත්සම. දැන් මේ සතිය වෙනකොට තවත් කීප පාර්ශ්වයක් ඒ සම්බන්ධයෙන් එකතු වෙලා තියෙන හැඩක් අපිට පෙනී යනවා මේ මැතිවරණ දිනය සම්බන්ධව. අපි සවිස්තරාත්මකව මීළඟට මේ පිළිබඳව අවධානය යොමු කරමු මනෝජ්.
ඕදන් පසුගිය සතිය වන විට නීතිඥ චරිත ගුණරත්න නීතිඥ මෛත්‍රී ගුණරත්න මැතිතුමාගේ පුත්‍රයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරා ජුනි 20 මැතිවරණය පවත්වන දිනය වළක්වන්න කියලා ඉල්ලලා ඊට පස්සේ දැන් මේ වන විට ඒ සඳහා වන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක්ම ඉදිරිපත් වෙලා තිනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජනය කරමින් ආචාර්ය පර්ශෝක්කී සර්වණ මුත්තු මහතා එක මූලික ඓතිහාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබුණා. ඒත් එක්කම සමගි ජන බලවේගයේ පක්ෂය වෙනුවෙන් රංජිත් මද්දුම්බණ්ඩාර හිටපු ඇමතිවරයා, එතකොට අපි දැක්කා පාටලි චම්පකරණේ හිටපු ඇමතිවරයා, කුමාර බෙල්ගම හිටපු ඇමතිවරයා, මේ ආදී වශයෙන් පුද්ගලයන් කිහිප දෙනෙක්ම මූලික ඓතිහාසිකම් පෙත්සම් ගොනු කරලා තිබෙනවා. මේ මොහොත වන විට මේ මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් ඒ අනුව මේ පෙක්සම්බල වග උත්තරකරුවන් ලෙස නම් කරලා තිබෙනවා ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සහ එහි සමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා. මේ පුද්ගලයන් වග උත්තරකරුවන් ලෙස නම් කරලයි මේ මූලික ඓතිහාසිකම් පෙක්සම් ගොනු කරලා තියෙන්නේ. විශේෂයෙන් කොරෝනාව සංගතය ව්‍යාප්ත වෙමින් තියෙන මේ වගේ කාලෙක මහමැතිවරණයක් පැවැත්වුවොත් ඡන්දදායකයින්ට ඡන්ද භාවිතා කිරීමේ අයිතියත් උල්ලංඝනය වෙනවා කියන කාරණය පෙක්සම් කරුවන් දක්වලා තියෙනවා. ඒ හින්දා ජුනි මාසේ 20 වෙනිදා මැතිවරණයේ පැවැත්වීමට අදාළව නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනයේ බලරහිත කරන්න කියලා තමයි ඉල්ලීම් කරලා තිබුණේ. ඒ අනුව මේ මූලික ඓතිහාසිකම් පෙත්සම් සලකා බැලීම අද දිනේ සිද්ධ කරන්න නියමිතයි. මේ වන විට ත්‍රිපුද්ගල විනිසුරු බණ්ඩුල්ලක් ඒ වෙනුවෙන් පත් කරලා තියෙනවා. අග විනිසුරු ජයන්ත ජයසූරිය, එස් තුරේ රාජා සහ මෘදු ප්‍රනාන්දු කියන නීතිඥවරුන් ත්‍රිපුද්ගල විනිසුරු බණ්ඩුල්ල නියෝජනය කරනවා. ඒ අනුව ඔවුන් අද දිනේ රැස් වෙලා මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්නයි සූදානමින් ඉන්නේ. පාර්ලිමේන්තු විසිරුවේ මාර්තු මාසේ දෙවෙනිදා, අප්‍රේල් මේ ජුනි මාසේ දෙවෙනිදා වෙනකොට මම දැක්ක මාස 3ක් ඇතුළත ආයිමත් පාර්ලිමේන්තු යළි කැඳවීම සිදු නොකිරීමෙන් මහජනතාවගේ ස්වාධිපත්‍ය බලයත් උල්ලංඝනය වෙනවා කියලා මේ පෙක්සම් වලින් පෙක්සම් කරුවන් දක්වලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තීරණයක් බොහෝ දුරට අද දිනේ ලබා දෙන්න නියමිතයි. මේ පෙක්සම් වල කරන ගොනු කිරීම, කරුණු මතු කිරීම හමු වේ.
දැන් තවත් අලුත් තොරතුරක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධව අපිට මතකයි, දැන් පසුගිය ජනාධිපතිවරණයට කලින් මේක විශාල ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත්වලා තිබුණා මනෝජ්. විශේෂයෙන්ම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කළා තිබුණා පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා. නමුත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් මාස 3කට වතාවක් නිකුත් කරන පුරවැසිභාවය ඉවත්තුණු පුද්ගලයන්ගේ නාමලේඛනයට ජනාධිපතිවරයාගේ නම ඇතුළත් වෙලා තිබුණේ නැහැයි කියන වගට විශාල වශයෙන් ආන්දෝලනාත්මක කරුණු ඇතුළත් වෙලා තිබුණා. නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද යම් ලිපි ලේඛන ආශ්‍රිතව මේ කරුණු ඔප්පු කිරීමේ දවස්වල සිදු කරනවත් අපි දුටුවා. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ඒ කාර්යවේ නිල වශයෙන් සිදුවීම සම්බන්ධව වන ලිඛිත සාක්ෂි ලැබිලා තියෙනවා කියලා. සවිස්තරාත්මකව කරුණු දැනගන්න කැමති මනෝජ්, කොහොමද මේ සම්බන්ධව තොරතුරු වාර්තා වෙන්නේ, මොනවද එහි අන්තර්ගත කරුණු කියලා?
අපේ රටේ අභිනව ජනාධිපතිවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දියුරුම් දෙන තුරුම සමාජයේ වතු කරපු කාරණයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකානු පුරවැසියෙක් කියන කාරණය. ඔහු ද්විත්ව පුරවැසි භාවයක් ධර්මයෙන් දහනවන අනුකම් වස්සා සංශෝධනය අනුව කොහොමද රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ, ජනාධිපතිවරණය තරග කරන්නේ, පෙවෙනි චෝදනා සහ අදහස් මත ගොනුවීම් රාජ්‍යයක් සිද්ධ වුණා. නමුත් ඒ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ ඔහුගේ නීතිඥයින් සඳහන් කරේ ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගැනීමට අදාළ කාරණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සම්පූර්ණ කරලා තියෙනවා කියලා. නමුත් ඇමරිකානු ෆෙඩරල් දෙපාර්තමේන්තුව ඒ වන විට ප්‍රකාශයට පත් කරන නාමලේඛනවල ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම ඇතුළත් නොවීම උපුටා දක්වමින් ඔහු තවදුරටත් ද්විත්ව පුරවැසි භාවය දරනවා, එම නැත්නම් ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගෙන නැහැ කියන කාරණාව බොහෝ දිනක් මතු කළා. ඒ අතරම කියවුණු කාරණයක් තමයි ඇමරිකානු ෆෙඩරල් දෙපාර්තමේන්තුව පුරවැසි භාවය ඉවත් කරත් ඒ ලේඛනයට නම ඇතුළත් කරන්න සැලකිය යුතු කාලයක් ගතවනවා කියන කරුණු දැක්වීම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාර්ශ්වයෙන් සිද්ධ කළා. නමුත් එසේ නොවනවා කියන්නත් සමාජයේ තර්ක මත වුණා. කොහොමනක් දැන් මේ වන විට ඔහු අපේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණායින් පස්සේ දැන් ඇමරිකානු ෆෙඩරල් දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නමත් ඇතුළත් කරලා ඇමරිකාව අලුත්ම නාම ලේඛනයක් සකස් කරනවා. ඒක නම් කරන තියෙන්නේ ඇමරිකාවේ බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසි භාවය ඉවත් කරගන්නා පිරිසගේ අලුත්ම නාම ලේඛනය හැටියටත් මෙය හඳුන්වනවා. ඒ අනුව මේ හරහා ඔහු තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවන බව ලිඛිතව මේ ඇමරිකානු ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරපු ලේඛනයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි දැක්කා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආශ්‍රිතව කටයුතු කරන නීතිඥවරුන් පවා පෞගේ දිනුල අදහසක් කොමිට සදාහන් කළේ නීත්‍යානුකූලව අමරිකානු පුරවැසි බහා ඉවත් කරමින් ද්විත්ව පුරවැසියෙක් නොවෙමින් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සටනට පවා ඉදිරිපත් වුණාය කියන කාරණය මෙමගින් තහවුරු වනවා කියන දේ නැවත ඉස්පතු කිරීමක් ශ්‍රී ලංකේ සමාජ සිද්ධ වෙලා තියෙනවා. කොමුණත් අවසාන වශයෙන් ඔහු ද්විත්ව පුරවැසියෙක් නොවන බවට අදාළ ලේඛනය උපුටා දක්වමින් කරුණු වාර්තා කරලා තියෙනවා.
හොඳයි, එහෙමනම් දේශපාලනික තොරතුරු වලින් අනතුරු අපි කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම එහි මර්ධන කටයුතු සම්බන්ධව ලබා තියෙන ප්‍රගතිය මේ ආදී තොරතුරු සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් අලුතෙන්ම වාර්තා වන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරමු. මොකද දැන් මේ වෙනකොට තත්ත්වය මනෝජ්?
දැන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් COVID-19 ආසාදිතයින් එහෙම නැත්නම් කොරෝනා නව කොරෝනා ආසාදිතයින් 856 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. මේ වනට 321 දෙනෙක් සම්පූර්ණයෙන් සුවය ලැබලා තිබෙනවා ඊයේ විශේෂ දවසක් ශ්‍රී ලංකාවට. ඒ තමයි එකම දිනයකදී සුවය ලැබූ වැඩිම පිරිස ඊයේ දිනේ රෝහල් වලින් ප්‍රතිකාර ලැබලා පිටව ගියා. ඒ 66 දෙනෙක් කත්තන්කුඩි මූලික රෝහලෙන් 52 දෙනෙක්, අංගොඩ රෝහලෙන් 5 දෙනෙක්, ඒත් එක්කම නාවික හමුදා සැබළුන් 4 දෙනෙක්, මේ ආදී වශයෙන් 66 දෙනෙක් ඊයේ දිනයේ සුවය ලැබ රෝහල් වලින් පිටත් වෙලා ගියා. ඒ අනුව දිනයකදී සුවය ලැබූ වැඩිම පිරිස හැටියට මේ 66 දෙනා හඳුන්වනවා. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ පිරිස 321 දෙනෙක්. ඊයේ දිනේ ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වුණා. ඒ ආසාදිතයින් 9 දෙනෙක් සමග තමයි 856ක් හැටියට වාර්තා වුණේ. අපි හැමෝම දන්න කාරණයක්, කොරෝනා මරණ 9ක් ශ්‍රී ලංකාවේ සිද්ධ වුණා. 526 දෙනෙක් තවමත් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ඊයේ දිනේ ආසාදිතයන් බවට තහවුරු කර දැනුණු 9 දෙනාගෙන් 6 දෙනෙක්ම නාවික හමුදා සැබළුන් හැටියටයි හඳුන්වන්නේ. තවත් දෙදෙනෙක් දුබායිහි සිට පැමිණ නිරෝධායනය සිදු කරමින් සිටි පුද්ගලයන් හැටියට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව බොහෝ දුරට මේ වන විට නාවික හමුදා සැබළුන්ගේ වාර්තා වීම තමයි වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ. හැරුණට පස්සේ සමාජයේ මනසම් කණ්ඩායම් වශයෙන් පොකුරු වශයෙන් කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ තත්ත්වය සෑහෙන දුරට මර්ධනය වෙලා තිබෙන බවක් පේන්න තියෙනවා. දැනට නාවික හමුදාවෙන් වැඩිපුර සැබළුන් හඳුනාගත්තත් ඔවුන් නිසි ක්‍රම වේදයක් යටතේ නිරෝධායනය වන පිරිස සහ ඒ නිරෝධායන වන පිරිස අතරින් හඳුනාගත්ත පිරිසක් වන නිසා මේ යම් දුරකට ශ්‍රී ලංකාවේ මේ වේලෙට පාලනය කර තිබෙනවා කියලා මීට අදාළ අංශ සඳහන් කරනවා. නාවික හමුදා සැබළුන් 400කට ආසන්න ප්‍රමාණයක් මේ වේලෙට කොරෝනා ආසාදිතයින් බවට පත් වෙලා තිබෙනවා. ඒක තමයි අලුත්ම තත්වය. බොහෝ දුරට ශ්‍රී ලංකාවේ මේ තත්වය ව්‍යාප්ත වන්නට නොදී පාලනය කරපු ස්වභාවයක් පෙන්නුම් කරලා තිබෙනවා.
හොඳයි, දැන් ඔස්ට්‍රේලියාවේ සිටින ඔබ දන්නවා පසුගිය සිකුරාදා කැබිනට් මණ්ඩලය රැස්වලා යම් තීන්දුව තීරණ අරගනු ලැබුවා. කොරෝනා වසංගත මර්ධනය සඳහා මධ්‍යම රජය විසින් පනවල තියෙන යම් නීති රීති ලිහිල් කරලීම පිළිබඳව ජූලි මාසයේ සිට අදියර 3ක් යටතේ ස්ටේජ් 1, ස්ටේජ් 2, ස්ටේජ් 3 යන ආකාරයට මේවා ලිහිල් කිරීම සිද්ධ වෙන වගට ඔබට තොරතුරු අපි මේ වෙනකොටත් වෙබ් ලිපි හරහා තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අද වැඩසටහනට ඇතුළත් වෙනවා තවත් අලුත් තොරතුරු රැගත් විශේෂාංගයක්. අපි කලින් සඳහන් කරපු ආකාරයට ඒ තමයි දැන් මේ මධ්‍යම රජය විසින් නිකුත් කරපු මේ නිවේදනයේ එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි රාජ්‍යන්වලට අනුකූලව තවදුරටත් ඒවා ඒ ඒ රාජ්‍යන්වලට අනුකූලව ලිහිල් කිරීමක් දක්වා යන්නට පුළුවන්. ඉතින් ඒ අනුව නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත දෙක හැරෙන්නට අනිකුත් ප්‍රාන්ත සහ ටෙරිටරි වල බොහෝ දුරට මේ සමාජ ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ මේ සීමා ලිහිල් කරලේලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධ වන තොරතුරු අද විශේෂාංගෙන් ඔබට දැනගන්නට පුළුවන්. පසුව වෙබ් ලිපියක් ආකාරයටත් මේ තොරතුරු සවිස්තරාත්මකව ඇතුළත් කරන්න අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ මතක් කිරීමත් සමගම අපි අපේ මාතෘභූමිය වෙත යොමු වෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේත් මේ වෙනකන් පැවතුණු ඇඳුරු නීතිය සම්බන්ධව යම් නීති ලිහිල් කරමින් සමාජ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමේ ක්‍රියාදාමය අද සිට ආරම්භ වන වගට නොකුත් තොරතුරු වාර්තා වෙමින් තිබුණා. ඒ කොහොමද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නට නියමිත කියන කාරණය පිළිබඳව අපි ඊළඟට තොරතුරු සවිස්තරාත්මකව දැනගනිමු. මනෝජ්, කොයි ආකාරයෙන්ද මේ සඳහා කටයුතු සූදානම් වෙමින් තියෙන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ? මනෝජ්,
අද දිනය වන විට අද උදෑසන 5 වන විට ශ්‍රී ලංකාවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැරෙන්න සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිවත් කෙරුණා. ඒ අතරට අලුතින් පුත්තරම සහ කළුතර දිස්ත්‍රික්ක අයත් වුණා. අධි අවදානම් දිස්ත්‍රික්ක හැටියට කළුතර, කොළඹ, ගම්පහ සහ පුත්තරම දිස්ත්‍රික්ක අන්තර්ගතවයි තිබුණේ. මේ වන විට කළුතර සහ පුත්තරමට යම් ඇදිරි නීති ලිහිල් කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව කොළඹ සහ ගම්පාහැර සෙසු දිස්ත්‍රික්කවල ජන ජීවිතයේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් ඇදිරි නීතිය පැන වුණත් කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කවල සාමාන්‍ය ජන ජීවිතය යථාර්ථවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ කියන රටේ ආර්ථිකය යළි සක්‍රිය කිරීමේ අරමුණ ඇතුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කටයුතු සිදු කිරීම අද සිට ආරම්භ වෙනවා. ඒ අනුව සියලු ආයතන තමන්ගේ නිෂ්පාදන සහ සේවා සැපයීම් සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා. ඊට සෞඛ්‍යංශ ඇතුළත් කියලා උපදෙස් මාලාවකුත් තියෙනවා. ඒ අනුව ආයතනවල සේවය කරන සේවකයන් 3/1 පමණ ප්‍රමාණයක් සේවය යොදවා ගන්න ඉල්ලීම් කරලා තිබෙනවා. ඒත් එක්කම රාජ්‍යාංශයේ සේවකයන් උදෑසන 8:30ට පෙර සේවයට වාර්තා කරන්න කියලා ඉල්ලීම් කරලා තිබෙනවා. පෞද්ගලික ආයතන උදෑසන 10:00ට විවෘත කරන්න නියම කරලා තිබෙනවා. ළංගම බස් රථ සහ දුම්රිය පාවිච්චි කරනකොට වෙනදමින් සිතුසේ මේ පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න බෑ. කල්ඇතුව ඒවායේ ආසන වෙන් කරවාගෙන නිසි ක්‍රමවේද ඔස්සේ ගමන් කිරීමේ ක්‍රියාමාර්ගය යොදලා තිබෙනවා. සෞඛ්‍යංශ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා තවත් සති දෙකක්වත් යනතුරු පොදු ප්‍රවාහන සේවය සඳහා සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ ප්‍රවාහන සේවය ආරම්භ කරන්න එපා කියලා. ඒ අනුව රැකී රක්ෂා සඳහා පිටත් යන අය වෙනුවෙන් තමයි මේ පොදු ප්‍රවාහන සේවා යොදවලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව ආයමත් රටේ ආර්ථිකය පණ ගන්වන්න කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඇඟිලි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල රාත්‍රී 8:00 ඉඳලා උදෑසන 5:00 දක්වා පමණ ඇඟිලි නීතිය ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල පුද්ගලයන්ට අත්‍යවශ්‍ය සේවා සඳහා තමන් ඉන්න ස්ථානවලින් බැහැරව යාම සඳහා ඉඩ ලැබෙනවා. අර අපි කලින් සඳහන් කළපු ආකාරයට හැඳුනුම් පතේ අවසාන අංකය මත. නමුත් අද ඉඳලා සුපිරි වෙළඳසැල් ආදිය සිල්ලර වෙළඳසැල් මෙවැනි ස්ථාන විවෘත කරලා තිබෙනවා. පිසු ආහාර නිෂ්පාදනය කරන තැන් එක්කම රෙස්ටෝරන්ට් මේ වගේ ස්ථාන විවෘත කරන්න අවසර ලැබෙන්නේ නැහැ. සුරා සැල් විවෘත වෙන්නේ නැහැ. නමුත් බියුටි සැලෝන් ආදී සඳහාත් අවස්ථා උදා කරලා දීලා තිබෙනවා. ඇතැම් සීමාවන් යටතේ විවෘත කරන්න. ඉතින් ඒ අනුව කොළඹ සාගම් පහරුවට පස්සේ රටේ සීලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීති ඉවත් කරලා තිබෙනවා. දහවල් කාලේ රාත්‍රී 8:00 උදෑසන 5:00 අතර පමණ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ. ඇඳිරි නීතිය පැවතුණත් කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතු පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සක්‍රියව ක්‍රියාත්මක කරන්න කටයුතු සම්පාදනය කරලා තියෙනවා.
අපි දකිනවා කොරෝනා තත්ත්වය යම් ආකාරයකින් සමතයකට පත්වීගෙන යන රටවල් බොහොමයක මේ වෙනකොට ලොක්ඩවුන් තත්ත්වය එසේතුම එතනම් පනවා තියෙන යම් සීමා ලිහිල් කරලමින් රටේ ආර්ථික යාන්ත්‍රණයට ඉඩකඩ සලසමින් සාමාන්‍ය ජන ජීවිතයට සහ ව්‍යාපාරික කටයුතු වලට ඒ රජයන් විසින් ඉඩකඩ සලසමින් යන ආකාරය දැන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව පසුගිය කාලවකවානුවේදී දිගින් දිගටම සාකච්ඡා වුණා. දවන්ත ආර්ථික අර්බුදයක සිටින්නේ එතකොට විවිධ රටවල් වලින් සහ විවිධ ලෝක සංවිධාන වලින් මූල්‍යාධාර ලැබෙමින් තියෙනවා මේ වගේ නොයෙකුත් තොරතුරු. හැබැයි ඊට පස්සේ රට තුල යම් කතාබහක් ඇති වෙනවා අපි දැක්කා. මේ ලැබෙන මූල්‍යාධාර වලට මොකද වෙන්නේ? මේවා කොහාටද යන්නේ? කා විසින්ද මේවා පරිපාලනය කරන්නේ කියන කාරණාව. ඒත් එක්කම නැගුණු කාරණාවක් තමයි මනෝජ් පාර්ලිමේන්තුව නැවත කැඳවන්නට ඕනි. මේවා පාර්ලිමේන්තුවක් හරහා ක්‍රියාත්මක වෙන්නට ඕනේ කාරණා කියන වගට වෙන තොරතුරු. තත්ත්වය මේ ආකාරයෙන් තියෙනකොට පසුගිය සතියේදී තවත් විශේෂිත කතාවක් සමස්ත ජන සමාජයේම අවධානයට ලක් වුණා. ඒ තමයි ජනාධිපති ලේකම්වරයා විසින් පිබි ජයසුන්දර මහතා විසින් සිදු කරන ලද එක්තරා ප්‍රකාශයක්. රාජ්‍ය සේවකයන්ගේ වැටුප කැමැතිනම් මේ පවතින අර්බුදය හමුවේ පරිත්‍යාග කරන්න පුළුවන් රටේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා මේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කියන මේ ඉල්ලීම මහත් ආන්දෝලනයකට ලක් වෙමින් තියෙන ආකාරයක් අපි දකිනවා. රාජ්‍ය සේවකයන් විතරද මේක කරන්න ඕනේ? එතකොට මැති අමතිවරුන්ගේ වගකීමක් නැද්ද? මෙච්චර ආර්ථික අර්බුදයක් තියෙනවා නම් කොහොමද එහෙනම් කැබිනට් එකේදී මැති අමතිවරුන්ට පාවිච්චි කරන්න වාහන අලුතෙන් ගෙන්වීම සඳහා අනුමැතිය ලැබුණේ? එතකොට ඔවුන්ට ලබා දෙන පෙට්‍රල් දීම නම් මේ වගේ නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් විශාල කතාබහක් දැන් ලංකාවේ ඇති වෙගෙන යනවා. අගමුල අපි පැහැදිලි කරගනිමු. මොකක්ද මේ කතාව? කොතනින්ද මේක පටන් ගන්නෙ? මේක පටන් අරගෙන දැන් මොන මට්ටමක් දක්වා මේක ගිහිල්ලා තියෙනවද? මේ සම්බන්ධයෙන් දේශපාලනික ක්ෂේත්‍රය සහ සමාජීය කතාබහ මොන වගේද? අපි සවිස්තරාත්මකව තොරතුරු ඔබෙන් දැනගන්න කැමතියි මනෝජ්.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය එතරම් යහපත් නොවන බව අපි දැනගත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ශ්‍රී ලංකාවේ පටන් ගන්න කලින්. යම් ආර්ථික අර්බුදයක් ශ්‍රී ලංකාවේ තිබෙන බව පසුගිය ආණ්ඩුව කටයුතු සිදු කළ සමයේ ඉඳලා පවා වාර්තා වුණා. මෑත කාල සීමාවෙත් යම් යම් උත්සාහයන් අරගත්තා. දැන් රාජ්‍ය සේවක වැටුප මාසයක වැටුප සතියක දිනක මේ ආදී වශයෙන් මාස භාගයක ඒ ආකාරයෙන් රජයට තමන්ගේ වැටුප ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා කරපු ඉල්ලීම සිද්ධ කළේ ඒක එතුමන් කරන පෞද්ගලික ආයාචනයක් හැටියට. නමුත් කාරණය ජනාධිපති ලිපි ශීර්ෂයක් පාවිච්චි කරලා ජනාධිපති ලේකම් කාර්යාලය විදිහට එවැනි ලිපියක් පෞද්ගලික ආයාචනයක් හැටියට ඉදිරිපත් කළ හැකිද කියන කාරණය සඳහන් වෙනවා. ඒත් එක්කම මේ ලිපි පිටපත් යොමු කරලා තිබෙනවා විධනකාධිපතිවරයාට සහ නීතිපතිවරයාට. ඒ අනුව නෛතික තත්වයන් සහ මේවා ගිනුම් ගත කිරීමෙන් මම නැත්තම් විගණන කටයුතු ආදී කාරණා වෙනුවෙන් යොමු කරලා තිබෙනවා. ඒ අනුව බැලුවට පස්සේ මේක යම් තීරණයක් ක්‍රියාත්මක කිරීමක් ආයතනයක් විදිහට එනවද කියලත් අදහස් දක්ුණා. හැබැයි පොදු සමාජයේ සාකච්ඡා වෙද්දී අපි දන්නවා රටක් විදිහට දැනට අපේ රටේ රජයට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රමවේද තුනම ඇහිරිලා තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආදායම් මේ වෙනුවට ඇහිරිලා ගිහිල්ලා. කොහොම වුණත් රාජ්‍ය සේවක වැටුප් ඒත් එක්කම රාජ්‍ය හා විදේශ ණය පොලිගෙවීම් මේවා සිද්ධ කරන්න සිදු වෙනවා. ඒ සඳහා මුදල් ලබා ගන්න කොහොමද? අපනයන යම් ආකාරයකින් සීමා වෙලා තිබෙනවා. රට ඇතුළේ නිෂ්පාදනය හදාවැටිලා තිබෙනවා. අර මම කිව්වාගේ ප්‍රධාන ආදායම් මාර්ග තුන ඇහිරිලා තිබෙනවා. එවැනි මොහොතක කොමන හෝ ක්‍රියාමාර්ගයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. දැන් අපි දකිනවා රාජ්‍ය සේවකයන් ජනාධිපති ලේකම්වරයා මෙවැනි ඉල්ලීම් සිදු කරා. ඔවුන්ට රාජ්‍ය සේවකයන්ට යම් සුරක්ෂිතභාවයකුත් තිබෙනවා. ඔවුන් නිවසේ හිටියත් වැඩ නොකරත් නිවසේ සිට වැඩ කරත් මිලියන 1.3ක් පමණ වන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පටිගෙවීම සිද්ධ වෙනවා. පෞද්ගලික අංශයේ වැඩ කළත් නොකළත් යම් මාසයකින් වැටුප් කප්පා දූකුත් සිද්ධ වෙලා තිබෙනවා. හේතුව රටේ ආර්ථික තත්ත්වය එහෙම නැත්නම් ආර්ථික යාන්ත්‍රණයේ බියක් නොවීම හරහා. ඒ අතින් බැලුවොත් රාජ්‍ය සේවකයන්ට යම් සුරක්ෂිතභාවයක් තිබෙනවා. කොමුණක් යම් ආකාරයකින් ලබාගත් වාණිජ ණය, බැංකු ණය වෙනත් අවශ්‍යතා මත ඔවුන්ට ගෙවීම් සිදු කරන්නත් තිබෙනවා. ඒ අනුව බැලුවට පස්සේ ඔවුන්ගෙනුත් යම් වැසිවිල්ලක් නැගෙනවා. මේ කොහොම වුණත් රට ආර්ථික මේ වශයෙන් අමාරුවකට වැටිලා තියෙන වෙලාවක රටේ පුරවැසියන් එක්කාසු වෙලා තමයි මේක ගොඩ නැගී යුත්තේ, ගොඩ ගන්න අවශ්‍ය. එවැනි පසුබිමක මේ සියලු දෙනා සත්භාවයෙන්ද මේ කටයුතු සිද්ධ කරන්න කියන චෝදනාව යලිත් සමාජයේ මතුවෙමින් තිබෙනවා. මේ මතු කිරීම ජනතා විමුක්ති පෙරමුණක් සිද්ධ කරලා තිබෙනවා. ජනතාවට තමන්ට වාර්ෂිකව ලැබෙන වේතනය තමන් ලබා ගන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතා දහසකුත් තිබෙද්දී රජය ඒ මුදල ඉල්ලන්නේ පාලන තන්ත්‍රයේ පැත්තෙන් එවැනි කැපකිරීම් කරලාද කියන කාරණයයිත් මතුවෙනවා. එහෙන් බැලුවට පස්සේ දැන් අපි දන්නවා මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් හම්බ වෙලා තිබෙනවා. දැන් පවත්වන්න නියමිත මහමැතිවරණයේ කටයුතු සඳහා නිල වාහන සහ නිල නිවාස භාවිතා කරනවා නම් ඒ සඳහා මාසයකට රුපියල් ලක්ෂයක් බැගින් මුදලක් රජයට ගෙවන්න ඕන කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කැබිනට් පත්‍රිකාවක් මගින් ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තිබෙනවා. ඒ අනුව අගමැතිවරයාට, කැබිනට් අමාත්‍යවරුන්ට, හිටපු කතානායකවරයාට සහ හිටපු විපක්ෂ නායකවරයාට, ඒ විතරක් නෙමේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ටද මේ වරප්‍රසාදය හම්බ වෙනවා. හැබැයි කතානායකවරයා ඊ දින වෙනුවට නිල ප්‍රකාශයක් සිද්ධ කරලා තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවායින් පස්සේ එතුමගේ නිල නිවාස, නිල වාහන මේ සියල්ලම බාර දීලා තියෙන්නේ. ඒවා එතුම තවදුරටත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. නමුත් කැබිනට් අමාත්‍යවරුන්ට මේක යම් ආකාරයකින් ලැබුණා. කැබිනට් අමාත්‍යවරු මේ වෙලාවේ සක්‍රීයව කටයුතු කරනවා. කැබිනට් රැස්වීම පවත්වනවා. කැබිනට් තීරණ ලබා ගන්නවා. ඒවා බ්‍රහස්පතින්දා දිනේ කැබිනට් තීරණ දැන්නුම් දිනේ මාධ්‍ය හමුවේදී මේ රටට කියනවා. ඒ අනුව බැලුවට පස්සේ යම් සක්‍රීය දායකත්වයක ඌරුන් ඉන්නවා. හැබැයි රාජ්‍ය අමාත්‍යවරුන්ට කොහොමද මේවා ලබා දෙන්නේ කියන කාරණය අපි දැක්ක ඊයේ දිනේ ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට කොහොමද නිල වාහන සහ නිල නිවාස ලබා දෙන්නේ, මේක මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්, ඒ සඳහා වහාම අදාළ පියවර ගන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තියෙනවා. මැතිවරණ කොමිසමත් දැන් අද රැස් වෙනවා යම් ආකාරයෙන්. මේ රැස් වෙච්ච අවස්ථාවේ ඒ පිළිබඳව සලකා බලන නියමිතයි කියලා වාර්තා වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ අපේ රටේ අමාත්‍යවරු පාවිච්චි කරන වාහනයක් කුලියට ගන්නවා නම් කුලී පදනම් මත ගත්තොත් මාසෙකට රුපියල් ලක්ෂ 3ක් විතර වැය වෙනවා. ඊට අමතරව ලක්ෂ 2කට වැඩි ඉන්ධන බීමනාවක් පවා ලැබෙන්න පුළුවන්. එතකොට නිල නිවාසයක් ගත්තත් එහෙමයි. ඒකට යම් වැය බරක් සිද්ධ වෙනවා. දුරකථන බිල්, ඊට පස්සේ විදුලි බිල් මේවා දෙවන්නේ රජයෙන්. එහෙම බැලුවොතින් ලක්ෂ පහහයකටත් වඩා වැඩි දීමනාවක් ලැබලා ඒකෙනුත් ආයි ලක්ෂයක් රජයට ගෙවීමෙන් මොකද්ද ලැබෙන ප්‍රතිලාභය? මේක යම් ආකාරයකින් අනීතික තත්ත්වයක්ද කියන කාරණය ජනතා විමුක්ති පෙරමුණ මැතිකර මතු කරලා තිබෙනවා. මැතිවරණ කොමිසමටත් ඒ පිළිබඳව පැමිණිලි කරලා තිබෙනවා. ඒ පිළිබඳව ඔවුන් යම් දැනුම් දීමක් සිද්ධ කරයි. දැන් තියෙන ප්‍රශ්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවා වරප්‍රසාද ලබා දීලා ඒවා නිසියාකාරයෙන් ලබා දිය යුතු වරප්‍රසාද නොවුනත් කැබිනට් තීරණයක් මගින් මේ සඳහා වටපිටාව සම්පාදනය කරලා අමතිවරු රාජ්‍ය අමාත්‍යවරු තමන්ගේ මැතිවරණ රාජකාරිය වෙනුවෙන් රජයේ සම්පත් පරිභෝජනය කරමින් රජයේ සේවකයන්ට තමන්ගේ මාසික වේතනය රජයට ගෙවන්න කියන එක සාධාරණද කියන තර්කය ශ්‍රී ලංකා සමාජයේ මේ වන විට මතු වෙලා තියෙනවා.
හොඳයි, දැන් මේක ලොකු සාකච්ඡාවක් විදිහට යනවා. අපි දකිනවා අදහස් කීපයකුත් එකතු කරගනිමු. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අදහසයි අපි මුලින්ම එකතු කරගන්නේ. මේ විදිහට ජනතාවගේ වැටුප් වලින් මේක විසඳන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි ඒ මහතා නගා සිටින්නේ.
වසංගතය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම නිසි අවුලින් සිදුවන්නේ නැහැ. වසංගතය සම්බන්ධ පියවර ගැනීම සඳහා ලෝක බැංකුව අපේ රට වෙනුවෙන් මුදල් වෙන් කර තියෙනවා. කිසිදු මූල්‍යමය ප්‍රශ්නයක් නැති බවත් මා පෙන්වා දෙන්නට කැමතියි. මේ උදායති අර්බුදය රජයේ සේවකයන්ගේ මාසයක වැටුප් බිලෙන් විසඳා ගන්න හැකි තරම් සුළු එකක්ද?
ඔව්, සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ අදහසයි මේ.
දැනගන්න ලැබුණා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා ප්‍රකාශ කරලා තිබෙනවා ප්‍රවාහන අමාත්‍යතුමාට පොදු ප්‍රවාහන පද්ධතිය අඩුම ගානේ සති දෙකක්වත් වසා තබන්නේ කියන කාරණාව ඒ උපදෙස ලබා දීලා තිබෙනවා. ඒ නිසා රජයෙන් මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ අවිනිශ්චිත ප්‍රකාශ නොමැතිව හැමෝම සාකච්ඡා කරලා පැහැදිලි විසඳුමක් රටේ ජනතාවට ලබා දෙන්න. මැතිවරණ පැවැත්වීමේ කඩිකුලක් වූ නිසා රටේ ජනතාව මරණ මංචකයේ කරාගෙන යන්නට.
හොඳයි, දැන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සමගි බලවේගයේ පැත්තෙන් වත්මන් රජයේ ක්‍රියාදාමයට ටිකක් ප්‍රතිවිරුද්ධව අදහස් ප්‍රකාශ වුණාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා රවි කරුණානායක රජයේ පැත්තට ටිකක් පක්ෂපාතීව අදහස් දැක්වීමක් අපි දුටුව.
හිටපු මුදල් නැමැති වශයෙන් මම කියන්න පුළුවන් අද රජයේ සේවකයන්ට බිලියන් 90ක් පඩි සහ පෙන්ෂන් වලට වැය කරනවා. මූල්‍ය අර්බුදයක් තියෙන නිසා තමයි එතුමා ඒ වගේ ඉල්ලීමක් කළා තියෙන්නේ. ඒක එසේ මෙසේ කරපු ඉල්ලීමක් නොවේ. ඉතින් ඒක හැම ආශිර ලක් කරන්න අවශ්‍ය නැහැ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍ය മന്ത്രി එස් වී දිසානායක
ඒ ඉල්ලීම සරලව ගන්න එපා. ඒක ගැන සැලකිලිමත් වෙලා ඒ පිළිබඳ තමුන්ට කළ හැකි දෙයක් කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම. විපක්ෂයයිද කියන්නේ මිහිළු සපයන්නේ නැතුව උදව් කරන්න බැරනම් නිහඬ වෙයි.
ක්‍රීඩා අමාත්‍ය ඩල සලහපිරුම
වැන්දබු අනද්දරු අරමුදලට කැමැතිනම් පරිත්‍යාගයක් කරන්නයි කියලා ජනාධිපති ලේකම්වරයා කරපු ඉල්ලීමට බලහත්කාරයෙන් ආණ්ඩුව මාසික වැටුපක් ගන්න යනවායි කියලා විශාල ප්‍රචාරයක් කරගෙන ගියා. ඒකට ෆෝම් එකකුත් ගහලා මං කනගාටු වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ වෙබ්සයිට් එක තමයි මේ ෆෝම් එක තියෙන්නේ.
මේකට විරුද්ධතාව දක්වමින් අදහස් ප්‍රකාශ කිරීමක් කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්තගේ අදහසයි මේ.
ජනාධිපති ලේකම්වරයා වැටුප් කප්පාදුවා සඳහා වන වැඩපිළිවෙලට ආරම්භය දීලා තියෙනවා. සමහර ආයතන මේ ලිපිය එන්න කලින් එහෙම පියවර ගත්තා. ඒ බැරිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක ලියුමක් හදලා අත්සන් කරලා මේක ආයතන වලට යවන්නේ. මේ කරලා තියෙන ඉල්ලීම අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට මුළු මනින්ම ප්‍රතික්ෂේප කරා.
එතකොට අර ලැබුණයි කියන විදේශාධාර සම්බන්ධයෙන්ුත් යම් කතාබහක් තියෙනව නේද? මේ විදේශාධාර ලැබිලාද තියෙන්නේ ඇත්තටම නැත්නම් තාම මේවා මග එනවද? ඒ සඳහා අනුමැතිය ලැබිලාද තියෙන්නේ? මොකද මේ පිළිබඳව තියෙන සත්‍ය තොරතුරු?
ඔව්, මේ සම්බන්ධයෙන් නම් දේශපාලනඥයින් විහිළු කතා පවා කියලා ඉවරයි මේ වෙනකොට අපේ සමාජයේ. නමුත් මේවා ඇත්තටම ඩොලර් විදිහට හෝ රුපියල් විදිහට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එකතු වුණාද කියන තර්කය මතුවෙමින් තිබෙනවා. පසුගිය සතියේ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්වුණා. එහිදී මහින්ද අනන්දලුත්ගේ හිටපු ඇමතිවරයා එමණක රාජ්‍ය ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් සිද්ධ කරා. අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා අවස්ථාව ලබා දුන්න මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ඒ පිළිබඳව අදහස් දක්වන්නේ එහිදී ඔහු කිව්වේ මේ ලබා දුන්නු පොරොන්දු මත මූල්‍යමය වශයෙන් ඒ කියන්නේ ඩොලර් විදියට හෝ රුපියල් විදියට මේ ආර්ථිකයට එකතු නොවුණු බව. ඇතැම් වෙලාවට ඇතැම් රාජ්‍යයන් ලබා දෙන ණය ඍජුව මුදල් විදියට ලබා නොදුන්නත් එක් එක් අංශ සඳහා ඔවුන්ගේ ඒ රටවල්වල ක්‍රියාත්මක වන ව්‍යාපෘති හරහා ආයතන හරහා වියදම් කිරීම සිද්ධ කරනවා. නමුත් මුදල් නොලැබීම මත රජයකට හැකියාව ලැබෙන්නේ නැහැ ඔවුන් බලාපොරොත්තු වෙන අංශ කෙරෙහි යොමු කරන්න. ඒ කියන්නේ එක රටක් එක ක්ෂේත්‍රයක් පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම් ඒ ක්ෂේත්‍රයට ආයෝජනය කරයි ඒ ක්ෂේත්‍රයට ආධාර ලබා දෙයි එවැනි දේ සිද්ධ කරයි. නමුත් ඒ මගින් රටක් බලාපොරොත්තු වෙන ආර්ථික අංශ වෙත මේ මුදල් වියදම් කරන්න පුළුවන්ද මේ පිළිබඳව තර්කයක් මතුවෙනවා. ඉතින් මේ වන විටත් යම් ආකාරයකින් විදේශ ආධාර ලබා දෙන රටවල් පොරොන්දු වෙලා තිබෙනවා. අමරිකන් ඩොලර් මිලියන 4.5කට වඩා වැඩි ආධාර මුදලක් ලංකාවට ලබා දෙන්න අමරිකන් රජයක් තීරණය කරලා තිබෙනවා. එතකොට තවදුරටත් චීනය සහ ඉන්දියාව ආධාර ලබා දීලා තියෙනවා. ඉන්දියාව මෙට්‍රික් ටොන් 12.5ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ලංකාවට අරගෙන ආවා. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් විදිහට පත් කරපු ගෝපාල් බාග්ලෙත් මේ ගුවන් යානයෙන්ම ලංකාවට ඇවිල්ලා තිබුණා ආධාර ලබා දෙන්න. චීනයක් ආධාර ලබා දීලා තිබෙනවා. මුව ආවරණ, අක්ත ආවරණ, ඒත් එක්කම PCR කටල 30,000ක් මේ වගේ බැලුවට පස්සේ මුළු බර කිලෝග්‍රෑම් 4,753ක් වන වෛද්‍ය උපකරණ ඇතුළු ද්‍රව්‍ය තොගයක් චීන සානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ රජයට බාර දීලා තියෙනවා. මේ වගේ යම් ආධාර ලැබීම් සිද්ධ වෙනවා මුල් මේ වශයෙන් ලබා දෙන රටවල් පොරොන්දු වූ ආධාර තවමත් ශ්‍රී ලංකාවට ලැබී නැති බව තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරේ.
ශ්‍රී ලංකාවේ පසුගිය වසරේදී පාස්කු ඉරිදා දින සිදු වූ ඒ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය සඳහා මේ වෙනකොට ඒ කමිටුවක් මගින් යම් තොරතුරු හෙළිදරව් කරගනිමින් තියෙනවා. අපි සති කිහිපයක් තිස්සේ මේ සම්බන්ධව වාර්තා වන තොරතුරු අපට හෙළිදරව් කිරීමක් සිදු කරා. දැන් මේ සතිය තුළදීත් අපිට වාර්තා වෙනවා මේ විමර්ශන කමිටුව තුළින් මේ ප්‍රහාරයේ මහමොලකරු විදිහට ක්‍රියා කරපු සහරාන් හෂීම් ගේ අනුගාමිකයන් සම්බන්ධව අලුතින්ම වාර්තා වුණු තොරතුරු පිළිබඳව අපි කැමැති මනෝජයේ සම්බන්ධව වන තොරතුරු බෙන් දැනගන්නමි ළඟට.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන මේ සියලු වාතාවරණයන් ඇතුළේ සිද්ධ වෙන බව අපිට පේන්න තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පසුගිය සතිවලත් සිද්ධ වුණා. නමුත් මේ වන විට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන අංශ තීරණයක් අරගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගන්න පුද්ගලයන්ගේ නම් හෙළි නොකර ඉන්න, ඔවුන්ගේ වයස සහ ඔවුන් ජීවත් වන ප්‍රදේශ සඳහන් කරනවා. නමුත් නම් වශයෙන් සඳහන් නොකරන්න තීරණය කරලා තිබෙනවා. යනෝ මින් මතුවට අතරංගුට ගන්නා පුද්ගලයන්ගේ නම් සඳහන් නොකරාවි. ඔබත් වගේ මේ පාස්කු ප්‍රහාරය එල්ල කරන කණ්ඩායමේ නායකයවුණු සහරාන් හෂීම් පවත්වගෙන ගිය කාන්තාවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් කාත්තන්කුඩි ප්‍රදේශයෙන් හොයාගෙන තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ඔවුන් අත්අඩංගුවට ගත්තු මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකුගෙන් කරපු ප්‍රශ්න කිරීමකදී මේ ගැන තොරතුරු අනාවරණය කරන තිබෙනවා. විශේෂයෙන්ම සහරාන් එක්ක බෝම්බ පුපුරෝගෙන මියගිය පුද්ගලයින්ගේ බිරින්දෑවරුනුත් මේ ස්ථානයේ සහරාන් පවත්වපු දේශනවලට සහභාගී වුණා කියලා පරීක්ෂණ වලින් හෙළි කරගෙන තිබෙනවා. තවත් අනාවරණයක් සිද්ධ වෙලා තිබුණා. අපි දැක්කා මාලදිවයිනේ කණ්ඩායමක් සම්බන්ධ කරගෙන යොදවගෙන දෙවැනි ප්‍රහාරයකටත් ඔවුන් සැලසුම් බියත් කරලා තිබුණා. මාලදිවයිනේ IS කණ්ඩායම් අරගෙන ඉන්න ඒ අනුව යම් සැලසුමක් තිබිලා තියෙනවා. මාලදිවයිනේ අන්තවාදී ප්‍රහාරයක් කරලා ඒකට ඒ කණ්ඩායම් කියන්නේ ප්‍රහාර වලට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් වලට ලංකාවේදී රැකවරණේ ලබා දීලා ඊට පස්සේ අපේ රටේ අන්තවාදී ප්‍රහාර එල්ල කරන්න මේ පුද්ගලයින් දායක කරගැනීමේ සූදානම්කුත් තිබුණා කියලා ලංකාවේදී අනාවරණයකුත් සිද්ධ වෙලා තිබුණා. ඉතින් එහෙම බැලුවට පස්සේ මේ සම්බන්ධයෙන් වන අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් සොයා බැලීම් විමර්ශන සිදුවන බව අපිට සඳහන් කරන්න පුළුවන්.
ස්තුතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගේ සතිය. ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ සිදුවන අලුත් තොරතුරු උණුසුම් ප්‍රවෘත්ති සම්බන්ධව සමාලෝචනයට මේ සතියේ එකතු වීම පිළිබඳව. එහෙමනම් අපි ඔබ බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳුදාත් මෙවැනි වූ පුවත් සමාලෝචනයක් සමකින්. බොහොම ස්තුතියි අයිබෝවන්. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු.
බොහොම ස්තුතියි විමුක්ති අයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.